නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං නාමං කිංති සබ්බේ සත්තා ආහාරක්කිති කාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ බුද්ධ ශාසනයෙහි එකනම් කුමක්දැයි කියලා ඇසූ ප්‍රශ්නයට කුඩා මහරහතන් වහන්සේ නමක් විසින් සියලු සත්ව ආහාරය ආහාරයෙන් යැපෙන අයේ කියලා වදාළ පිළිතුරයේ ප්‍රකාශිත වුණේ. ඒ ප්‍රශ්නෝත්තර පිළිබඳව අපට කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේහි සඳහන් වෙනවා. කුමාර ප්‍රශ්නේ 9. අපි අද අන්නේ ප්‍රශ්නෝත්තර පිළිබඳව සාකච්ඡා කරමු. මොකද්ද මේ කුමාර ප්‍රශ්නේ කියන්නේ කියලා. කුමාර ප්‍රශ්නේ නිදාන කතාව ගැන සඳහන් කරනවා. මෙන්න මෙහෙම මේ කුමාර ප්‍රශ්නේ භාගතුන් වහන්සේ දේශනා කළේ මතක තියාගන්න සෝපාක රහතන් වහන්සේ මුල් කරගෙන. මේ සෝපාක මහ රහතන් වහන්සේ අවුරුදු කීයෙන්ද දන්නවද රහත් උනේ? අන්න හරි, අවුරුදු 7න් තමයි රහත් උනේ. ඉතින් මේ අවුරුදු 7න් රහත් වෙච්ච සෝපාක මහ රහතන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්න පිළිවෙල විමසාවදාලා සෝපාක මහරහතන් වහන්සේත් භාගතුන් වහන්සේ අහන ප්‍රශ්නයට භාගතුන් වහන්සේ අහන්නේ මෙන්න මේ කාරණේයි කියලා වටහාගෙන ශාසන පිළිවෙලින් පිළිතුරු දුන්නා. ඒ ජනත කතාවෙහි සඳහන් වෙනවා සෝපාකෝ නාම භගවතෝ මහා ශාවකෝ අහෝසි තේනායස්මා ජාතිය සත්වස්සේනෙව අඤ්ඤ ආරාධිතා. භාගතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙනෙක් තමයි මේ සෝපාක මහරහතන් වහන්සේ. සෝපාක මහරහතන් වහන්සේ අවුරුදු 7දී අරහත්වයට පත් වුණා. තස්ස භගවා පඤ්ඤ ව්‍යාකරණෙන උපසම්පදං අනුඤ්ඤාතුකාමෝ අත්තනා අධිප්පේතාත්තානං පඤ්ඤං පඤ්ඤානං ව්‍යාකරණ සමත්තං පස්සන්තෝ ඒකනාමකීන්ති ආදිනා පඤ්ඤේ පුච්චිතින්. භාගතුන් වහන්සේට උමනා වුණා මේ සෝපාක මහරහතන් වහන්සේට උපසම්පදාව ලබා දෙන්න. නමුත් ඉතින් අවුරුදු 7 කෙනෙකුට සාමාන්‍ය උපසම්පදාව ලබා දෙන්නේ නැහැ. අවුරුදු 20ක් සම්පූර්ණ වෙච්චහම තමයි උපසම්පදා කරන්නේ. උනත් ඉතින් මේ මහරහතන් වහන්සේගේ තියෙන ප්‍රඥා සම්පත්තිය, ඉතින් මහරහතන් වහන්සේ නමක්නේ. ඒක නිසා අවුරුදු 7 උපසම්පදා වුණත් වරදකටපත් වෙන්න විදිහක් නැහැ. දැන අන්න ඒක නිසා භාගතුන් වහන්සේ මේ ප්‍රශ්නෝත්තර කියන්නේ භාගතුන් වහන්සේ විසින් ප්‍රශ්නවලට සෝපාක මහරහතන් වහන්සේ ලබා දෙන ධර්ම විසඳුම් අවසානයේ උපසම්පදාව අනුමත කරන අදහසින් තමයි මේ ප්‍රශ්න විමසීම කළේ. ඉතින් භාගතුන් වහන්සේගේ මේ ප්‍රශ්න පිළිවෙලට නොවරදවා මේ පිළිතුරු දුන්නයින් පස්සේ සෝපාක මහරහතන් වහන්සේගේ උපසම්පදාව අනුදැන වදාරන්නට භාගතුන් වහන්සේ අපේක්ෂා කළා. ඒ අනුව තමයි භාගතුන් වහන්සේ සෝපාක ස්වාමීන් වහන්සේ විසින් මේ බුද්ධ ශාසනයේ එකේ කියලා කියන්නේ කුමක්ද කියලා. අතින් ඒ අනාදි වශයෙන් 2, 3, 4, 5 විදිහට 10 දක්වා භාගතුන් වහන්සේ ප්‍රශ්න විමසා වදාළා. ඒ සෑම එකකටම සෝපාක මහරහතන් වහන්සේ නිවැරදි ලෙස ශාසනික පිළිවෙලින් භාගතුන් වහන්සේගේ සිත් ගන්නායුරින් පිළිතුරු වදාළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඒක මේ රහතන් වහන්සේගේ උපසම්පදාව හැටියට අනුගෙන වදාළා. භාගතුන් වහන්සේ පළමුවෙන් විමසා වදාළ ප්‍රශ්නේ තමයි මේ බුද්ධ ශාසනයේ එකේ කියන්නේ කුමක්ද කියන එක. ඒකට සෝපාක මහරහතන් වහන්සේ දීපු පිළිතුර තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක. කියන්නේ සියලු සත්වෝ ආහාර නැත්තම් පත්‍ය නිසා තමයි පවතින ප්‍රත්‍යයන්ගෙන් යැපෙන අයයි කියන එක. දැන් මෙතන ආහාර කියලා කිව්වහම ආහාර කියලා කියන්නේ ප්‍රත්‍යය කියන අදහසෙන් යමක පැවැත්මට උපකාර වෙන දේ, යමක පැවැත්මට හේතු වෙන දේ කියන අදහසින්. අන්න ඒක තමයි මෙතන ආහාර කියන වචනේ අර්ථය, ප්‍රත්‍යය හේතුව කියන එක. ඉතින් මේ සියලු සත්‍යෝම යැපෙන්නේ ජීවත් වෙන්නේ ප්‍රත්‍යයන් නිසා, ආහාර නිසා. ආහාර කීයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සත්‍යයන්ගේ යැපීම සඳහා, පැවැත්ම සඳහා හේතු වන ආහාර හතරක් තියෙනවා. මොනවද? කබලින්කාර ආහාරය, පස් ආහාරය, මනෝ සංජේතන ආහාරය සහ විඥාන ආහාරය වශයෙන්. ඉතින් කබලින්කාර ආහාරය කියලා කියන්නේ මේ කාමාවචර සත්‍ය අනුභව කරන ආහාරය. ආහාරයේ තියෙනවනේ ඕජාවක්, ඒ ආහාර ඕජාවෙන් මේ ශරීරය යැපෙනවා. අන්න ඒක නිසා අනුභව කරන කනබුන ආහාරයත් මේ සත්‍යයෙන්ගේ පැවැත්ම සඳහා හේතු වෙන ආහාරයේ තියෙන ඕජාව. ඉතින් ඒක මේ රූපකයට ආහාරයක් වෙනවා. මොකද්ද මේ ආහාරයේ තියෙන ඕජාව? කබලින්කාර ආහාරය කියන එක රූපකයේ පැවැත්ම සඳහා ප්‍රත්‍ය වෙනවා. ඊළඟට මනෝ සංචේතන ආහාරය, පස් ආහාරය, විඥාන ආහාරය කියන ඉතුරු ආහාර තුනම නාම ආහාර වශයෙන් ගැනෙන්නේ. ඒවා මේ චිත්තචෛසිකයන්ගේ පැවැත්මට උපකාර වෙන ආහාර මිසක්ක, يعني කයේ පැවැත්මටත් මේ යම් විදිහකින් බලපානවා. නමුත් ඍජුවම ඒවා නාම ආහාර. චිත්තචෛසිකයන්ගේ පැවැත්මට හේතු වෙන ආහාර තමයි පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාරය කියලා කියන්නේ. පස් ආහාරය කියලා කියන්නේ ආයතනත්, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අපි මේ ආයතනත්, බාහිර අරමුණුත් සිතත් සම්බන්ධ කරවන ගුණේ තියෙන ස්පර්ශය. අන්නේ ස්පර්ශය සැප දුක් උපේක්ෂා වේදන ඇතිවීම සඳහා ප්‍රත්‍යක් වෙන ආහාරයක් වෙන. අන්න ඒකයි පස් ආහාරය කියලා කියන්නේ. වේදන ඇතිවීම සඳහා ස්පර්ශයේ හේතුවක් වෙනවා, ඒක පස් ආහාරයයි. ඊළඟට මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ දැන් ආයතන මුල් කරගෙන චේතනා පහළ වෙනවනේ කර්ම රැස්වීම වශයෙන්. ආනේ චේතනා පහළ වීමෙන් කර්ම රැස්වීම භව පැවැත්ම සඳහා ආහාරයක් වෙනවා. ඊළඟට විඥාන ආහාරය කියලා කියන්නේ, විඥානේ කියන්නේ සිතනේ. එතකොට මේ සිත නාම රූප දෙකට ආහාරයක්, ප්‍රත්‍යක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සත්වයන්ගේ පැවැත්ම සඳහා හේතු වෙන ආහාර හතර වර්ගයක් කියන භාග්‍යතුන් වහන්සේ වදාළ කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාරයේ වශයෙන් ඒ සියල්ලම එකට අරගෙන සෝපාක මහ රහතන් වහන්සේ උත්තර දුන සබ්බේ සත්ත ආහාරටිචිකායමි. මේ සියලු සත්‍යෝ ප්‍රත්‍යයන් නිසා, හේතුප්‍රත්‍යයන් නිසා පවතින අයේ කියලා අර කබලින්කාර ආහාර ආදී ඒ හතරම අරගෙන එකට වදාළ එකයි චත්තාරෝපණ ආහාරය සඳහායි ආහාරටිතිකාති වෘත්තාන්. මේ සතර වැදෑරුම් ආහාර එකට අරගෙන මේ සියලු සත්‍යෝ ආහාරය නිසා යැපෙනවා කියලා වදාලා. ඉතින් මොකද මේක මේ බුද්ධ ශාසනයේ හිතා වැදගත් කාරණයක් කියන්නේ. එකේ කියලා ඇහුවාම මේ උත්තරේ වැදගත් කාරණයක් වෙන. ඉතින් අපිට මේක ඉතින් එච්චර අමුත්තක් පේන්නේ නැහැනේ. මේ සත්‍යෝ හේතුප්‍රත්‍යයන්ගින් යැපෙනවායි කිව්වහම මේක ඉතින් අමුතු විශේෂය මොකද්ද කියලා හිතෙන්නේ නැද්ද? මොකද ඒක විශේෂයක් තියෙනවා. ආත්මයක් ආත්මයක් කොට ගන්න දෙයක් නැති නිසා තව අවශ්‍ය වෙන නිසා, මූලික වෙන නිසා. එතකොට ඒ කාරණේ මෙන්න මේකයි. දැන් බලන්න වෙනත් ශාස්ත්‍රවරුන් විසින් මෙහෙම දෙයක් කිව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ කාරණේ පැහැදිලිව වදාළේ. සමහර ශාස්ත්‍රවරුන් ඉඳන් කිව්වේ මේ සත්‍ය ඉබේම හටගෙන, ඉබේම හදිච්ච දෙයක් මේ සත්‍යයේ පැවැත්ම. තවත් සමහරු ඉඳන් කිව්වා කවුරු හරි විසින් මවලා, දෙවියන් වහන්සේ විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ඊශ්වරයා විසින් හෝ මවලා. එතකොට අන්න ඒ වගේ සමහරු ඉඳන් කියව මරුණායින් පස්සේ ඔක්කොම අළු වෙලා යනවා, එතනින් පස්සේ ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ කතන්දර තමයි වෙනත් ශාස්ත්‍රවරුන් විසින් මේ සත්‍යයේ පැවැත්ම සම්බන්ධයෙන් කිව්වේ. භාග්‍යතුන් වහන්සේ තමයි හරියටම මේක වදාළේ. මේ සත්‍යයේ පැවැත්ම හේතුප්‍රත්‍යයන් මත සිද්ධ වෙන එකක්. හේතුප්‍රත්‍යයන් නැත්නම් මේ සත්‍යයේ පැවැත්ම නැහැ. අන්න ඒක තමයි මේ පළවෙනි කාරණේ බුද්ධ ශාසනයේ ඉතාම වැදගත් කාරණයක් වෙන්නේ. අන්න ඒක නිසා තමයි අර කිව්වා වගේ ඉතින් මේක අනාත්ම පැවැත්මක් වෙන්නේ මේ කාරණේ නිසා. ඉතින් නැත්නම් දැන් සමහර ශාස්ත්‍රවරු ඉඳන් කියුවේ ඉතින් මහා බ්‍රහ්මයා විසින් සත්‍යයමවා තියෙනවා. ඒ ආත්මය අපහු මහා බ්‍රහ්මයා ළඟට යනවා. එතකොට මේ සබ්බේ සත් ආහාරත්‍තිකා කියන කතාවක් නැහැ එතන. මරුණයන් පස්සේ ඔක්කොම අළු වෙලා යනවා. එතනින් පස්සේ කතාව ඉවරයි කිව්වොත් එතනත් මේ සබ්බේ සත් ආහාරත්‍තිකා කියන එක නැහැ. ඉවේම හටගත්ත කිව්වත් එහෙමයි. ඉතින් අන්න ඒක නිසා මේක මේ මුළුමහත් ධර්මයේම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාරණයක්. මොකද්ද මේ සංසාරගත සත්‍යය ආගේ පැවැත්ම හේතුප්‍රත්‍ය මත සිද්ධ වෙන එකක් කියන්නේ. ඉතින් එතකොට මේ ආහාර හතර මුල් කරගෙන සම්පූර්ණ පටිච්ච සමුප්පාදේමත් මෙතන කියවෙනවා. අන්න ඒක නිසා මේ එක නම් කුමක්ද කියලා අහුවහම ඒකට සියලු සත්‍යෝ ආහාරය නැත්නම් පත්‍ය මතයි යැපෙන්නේ ජීවත් වෙන්නේ කියන එක සුළු කාරණයක් නොවේ. මෙතන සම්පූර්ණ පටිච්ච සමුප්පාදේමත් අපිට කියන්න පුළුවන් අර ආහාර හතර හේතුඵල වශයෙන් සම්බන්ධ කරලා. අන්න ඒකයි මේ සියලු සත්‍යෝ ආහාරින් යැපෙනවා කියලා කියුවේ. ඊළඟට තවදුරටත් ඒ ගැන පැහැදිලි කරනවා. යතෝ යේන පච්චයාකේන ආහාරේන සබ්බේ සත්තා තිට්ඨಂತಿ සෝ ආහාරෝ තං වා නේසං ආහාරට්ඨිකං තේකාන්ති වේදිතබ්බං ආහාරෝ හි ආහාරට්ඨිකත්තං වා අනිච්චතා කාරණතෝ නිබ්බිදණ්ඨානං හෝති. ඉතින් දැන් මේ ගැන නුවණින් කෙනෙක් සලකනවා නම් අනිත්‍ය ගැන වටහා ගන්නත් කලකිරීම පිණිසත් හේතුන. මොකද ඒකට හේතුව දැන් ආහාරය නිසා පත්‍ය නිසා නම් සත්‍යයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. මේ ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට මොකද වෙන්නේ? පැවැත්මත් වෙනස් වෙනවා. එහෙනම් මේ සියලු සංස්කාර අනිත්‍යයි කියන කාරණේ වටහා ගන්නද මේකම ප්‍රමාණයක් වෙනවා. මේකම කාරණයක් වෙනවා. මොකද හේතුන් නිසා පවතින දේ හේතුන්ගේ වෙනස් වීමෙන් වෙනස් වෙනවායි කියන ධර්මතාව අනිත්‍යතාව සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කාරණේට. සත්‍යයෙන්ගේ පැවැත්ම ප්‍රත්‍යයන් මත රැඳී තියෙන එකින්ද තමයි මේ සියලු සංස්කාර අනිත්‍ය වෙන්නේ. දැන් මේක නිසාමත් මේ එකම කාරණේ ඇති කියලා කියනවා අනිත්‍යතාව වටහා ගන්න. දැන් මේක නිසානේ දැන් බලන්න මේ සෝපාක මහරහතන් වහන්සේ මේක තාම ගැඹුරු කාරණයක් කොට දැක්කේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්නා කෙනෙකුට මේ කාරණේ ප්‍රමාණවත් වෙනවා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව දකින්නත්. අත තේසු සබ්බ සන්ත සංඤේ සංිතේසු සංඛාරේසු අනිච්චතා දර්ශනේන නිබ්බින්දමාන අනුකුබ්බේන දුක්ඛසන්ත කරෝ හෝති. පරමත්ත විසුද්ධින් පාපුණා. ඉතින් අන්නේ විදිහට මේ ප්‍රත්‍යංග වෙනස් වීමෙන් මේ මුළුමහත් පැවැත්ම වෙනස් වෙනවා අනිත්‍යයි කියලා අවබෝධ කර ගැනීම කලකිරීම පිණිසත් පිළිවෙලින් දුක් කෙලවර කරගෙන විසුද්ධියටපත් වීම සඳහා හේතු වෙනවායි කියලා ගාථාවත් සඳහන් කරනවා. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා යනුවෙන් යම්කිසි කෙනෙක් සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් අවබෝධයෙන් දකිනවනම් ඒකම මේ දුක පිළිබඳ සසර දුක පිළිබඳ කලකිරීම සඳහා හේතු වෙනවා. එයම නිර්වාණ මාර්ගයේ සම්පූර්ණ වීම වශයෙන් පරම විසුද්ධිය වූ නිර්වාණ ශාන්තියටපත් වෙන්න උපකාරී වෙනවායි කියලා සඳහන් කළා. මේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව මනානුවණින් අවබෝධ කර ගැනීම මේ සසර දුක පිළිබඳ කලකිරිලා මාර්ගඥාන සම්පූර්ණ කරගෙන උතුම් වූ විමුක්තියට නිවන්ටපත් වෙන්න හේතු වෙනවායි කියලා. කියන්නේ එකයි මේ එක නම් කුමක්ද කියලා අහුවහම සියලු සත්‍ය ආහාරයෙන් නැත්නම් ප්‍රත්‍යයෙන් යැපෙනවායි කියන කාරණේ තා වැදගත් කාරණයක් වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගන්නටත් ඒ පාදක කරගෙන දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරගන්නටත් ඒකම මාර්ගයක් වෙන නිසායි. ඊළඟට භාගිතුන් වහන්සේ සෝපාක ස්වාමින් වහන්සේගෙන් ඇහුවා, දේ නාමකින් මේ බුද්ධ ශාසනයේ දෙකයි කියලා කියන්නේ කුමක් සඳහාද කියලා. එතකොට මොකද්ද පිළිතුර? අන්න හරි. මේ සෝපාක මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී තේරුම් ගත්තා මේ සඳහා ලබා දී යුතු පිළිතුර නාම රූප දෙකේ කියන එකේ කියලා වටහාගෙන පිළිතුරු දුන්නා. නාමංච රූපංච, නාමයත් රූපයත් දෙක තමයි දෙකේ කියලා පිළිතුරු වශයෙන් වදාළා. ඒකන විස්තර සඳහන් වෙනවා. තත් ආරම්මනා විමුඛං නමනතෝ චිත්තස්සච නති හේතුතෝ සබ්බම්පි ආරූපං නාමාන්ති උච්චති. අනේ දැන් නාම කියලා කියන එක බොහොම පුළුල් අර්ථයකට වැටෙනවා. දැන් නාම කියලා කිව්වහම සියලුම අරූපී ධර්ම නාම වශයෙන් දක්වන්න පුළුවන්. තේරුණාද? සියලුම අරූපී ධර්ම නාම වශයෙන් දක්වනකොට නිර්වාණ ධාතුවත් එතනට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මෙතනදි ගන්නේ ඉදපන නිබ්බිදා හේතුත්තා සාසව ධම මේ අදිප්පේතං. අන්න මෙතනදි ගන්නේ කලකිරීම සඳහා හේතු වෙන ආශ්‍රවයන්ට ගෝචර වෙන ධර්ම පමණයි. ආශ්‍රවයන්ට කෙලෙසුන්ට ගෝචර වෙන ධර්ම කියලා කිව්වහම නිර්වාණ ධාතුව ගණන් ගන්න නැහැ මේකට. මොකද නිර්වාණ ධාතුව කෙලෙසුන්ගෙන් මිදිලානේ, විනිර්මුක්තයිනේ. ඒක නිසා සාසව ධර්ම කියලා කිව්වහම කෙලෙස් වලට අරමුණු වෙන ටික විතරයි ගන්න. ඒ කියන්නේ චිත්තචෛතසික තමයි මෙතනට ගත යුත්තේ. එතකොට නාම කිව්වහම මෙතන ගන්න චිත්තචෛතසික ධර්මයි. චෛතසික කියලා කිව්වහම වේදනා සංඥා සංස්කාර ස්කන්ධයන්ට අයිති චෛතසික ටිකයි. චිත්ත කියලා කිව්වහම විඥාන ස්කන්ධයයි. අන්න ඒ ටික මෙතන නාම ධර්ම වශයෙන් ගන්නවා. ඊළඟට රූපනට්ඨේන චත්තාරෝච මහා භූතා සබ්බංච අදුපාදාය පවත්තමානං රූපං රූපාන්ති වොච්චති. අන්න නිරන්තරයෙන් සීතුෂ්ණාදී හේතුන්ගේ වෙනස් වෙන නිසා, රූපණය වෙන නිසා සතර මහා භූතත් ඒ සතර මහා භූත මුල් කරගෙන හටගත්තා වූ පවතිනා වූ අවශේෂ උපාදාය රූප සියල්ල රූපය. මෙන්න මේ විදිහට චිත්තචෛතසික ධර්ම නාමයයි සතර මහා භූතත් ඒ සතර මහා භූතයන්ගෙන් හටගෙන පවතින අවශේෂ රූපත් සියල්ල රූපයි. මෙන්න මේ සියල්ල තමයි නාම රූප කියලා කියන්නේ. ඉතින් දැන් මේ නාම රූප දෙක ඉතා වැදගත් වෙන්නේ මොකක් නිසාද? දැන් මේ බුද්ධ ශාසනයේ දෙක නම් කුමක්ද කියලා අහුවම නාම රූප දෙක කියන එක ඉතා වැදගත් වෙන්නේ කුමක් නිසාද? මොකද ඒක වැදගත් වෙන්නේ?
සිත
මුල් වෙලා තමයි පංචස්කන්ධේ ක්‍රියාත්මකෙන්නේ. නමුත් මේකේ අදහස මෙන්න මේකයි. එත්තච නාම රූප මාත්‍ර දසනේන අත්ථ දිට්ඨින් පහය අනත්තානුපස්සනා මුඛේනේ නිද්දින්දමාන අනුපුබ්බේ අනුපුබ්බේන දුක්ඛසන්ත කරෝ හෝති. දැන් කලින් කිව්වානේ සියලු සත්ත්ව ආහාරයෙන් පත්‍යෙන් යපෙනවා කියවහම මේක අනිත්‍ය පිළිබඳ වටහා ගන්න උපකාරී වෙනවා. ඒ තුලින් මේ කලකිරීමට ඒක මාර්ගයක් වෙනවායි කියලා. ඉතින් අන්න ඒ වගේ මේ නාම රූප දෙක වෙන් කරලා අවබෝධ කර ගැනීම අනාත්ම ලක්ෂණي අවබෝධ කරගන්න හේතු වෙනවා කියලා. අන්න ඒක නිසා තමයි මේක ඉතා වැදගත් වෙන්නේ. ඇයි අනාත්ම ලක්ෂණي අවබෝධ කරගන්න මේ නාම රූප දෙක පිළිබඳ අවබෝධය වැදගත්
වෙන්නේ?
ඒකත් හරි තමයි උත්තරේ. මොකක්ද ආයෙ කියන්නවලා? ඒකත් හරි. මොකද ඒකට හේතුව දැන් මේ සත්වයන්ගේ හිතේ තියෙනවනේ තමන් පිළිබඳ මේ සත්‍යය පිළිබඳ ඝන සංඥාව කියලා කියන්නේ මේ ඔක්කොම එකට අරගත්තු එක මිටියක් කොටගත්තු සංඥාවක් තියෙනවනේ. මේ ශරීරයයි මේ ජීවිතය මේ ඔක්කොම තමන්ගේ වශයෙන් ගත්තු දැන් බලන්නකො අපට දැන් මේ පූසා ඉන්නේ නේ. දැන් මේ පූසයි කියවහම අපි ඒක සත්‍යයක් හැටියට ගන්නනේ. දැන් කෝක අරගෙන බැලුවාම ඉතින් මේ පූසාව අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොහොමද? ඈ අන්න හරි. ඒ කියන්නේ දැන් මුගේ රූපකය තියෙනවා. ඈ ඉතින් ඔය අංගපාසංග හැදී තියෙන රූපකය තියෙනවා. ඊට පස්සේ මුගේ චිත්තචෛතසික ධර්ම තියෙනවානේ. ඈ ඉතින් එතකොට ඔය දෙක වෙන් කරලා ගත්තායින් පස්සේ අපි හිතමු කුහදිසි. ඉතින් උරක් හරියන දුරක් වෙලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණායින් පස්සේ චිත්තචෛතසික ක්‍රියාත්මක වීමක් නැහැනේ. ඊට පස්සේ ඉතින් අපට ওই බලලාගේ මේ මොකද කියන්නේ කය විතරක් මැරිච්ච කය විතරක් දකින්න ලැබෙනවා. එදා ගන්න ඕන. ඉතින් ඒ කලිනොත් බනහහා නිදාගත්ත කෙනෙක් තමයි.
බන්න මං ගන්න කියන්නේ.
ඔව් ඒ අර පරණ පුරුද්ද තායි පිළිය. ඉතින් මොකද කියන්නේ? ඉතින් ඊට පස්සේ අපිට මේ මැරිච්ච රූපකය බලලයි කියන්න බෑ නේ. අපි මේ දෙක එකතු කරලායි කියන්නේ. දැන් ඌ මරණයටපත් වුණායින් පස්සේ අපි මේ රූපකයින් වැඩක් නැකේ කියලා මොකද කරන්නේ? වල දානො නැත්නම් කුණු කොහෙරි කුණු ගොඩකට ඇදලා දානවා. මොකද ඊට පස්සේ අපට ඒකෙන් වැඩක් නැහැ. ඇත්තෙන් අපි මේ රූපකයත් නාමකයත් දෙකම එකට එකතු කරලා තමයි සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට සලකන්නේ. හැබැයි ඒකම තමයි මේ සත්වයින්ට සංසාරේ බොහෝ කාලයක් දිගින් දිගට සැරිසරන්න හේතු වෙලා තියෙන්නේ. මොකද්ද? අර නාම රූප දෙකම එකට මිටියක් හැටියට අරගෙන ඒ නාම රූප දෙකෙන් හැදිච්ච මේ පංචස්කන්ධයේ ආත්මයක් හැටියට, සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට එකට ගැනීම, වරදවා ගැනීම. ඉතින් දැන් මේක අපිට දෙකට බෙදා ගන්න පුළුවන් නම්, නාමයත් රූපයත් වශයෙන් වෙන් කර ගන්න පුළුවන් නම්, අන්න එතන හිටන් තමයි අත වශයෙන් විදර්ශනා ඥාන වැඩි වීම සිද්ධ වෙන්නේ. මේක ආත්මයක් හෝ සත්ව පුද්ගල වශයෙන් ගන්න දෙයක් නෙවෙයි කියලා මේ නාම ධර්මත් රූප ධර්මත් දෙකොට්ටාසයකට වෙන් කරලා බලන්න පුරුදු වෙන තැන හිටන් අන්න තමන්ට මේක ආත්මයක් නෙවෙයි, මේ හේතුපත්‍යයන් දෙක හැටි ඇදිච්ච රූප ධර්මත් නාම ධර්මත් තමයි මෙසේකට එකතු වෙලා සංයුක්ත වෙලා ක්‍රියාවට නැගෙන්නේ කියලා එතන හිටන් මේක වෙන් කරගෙන බලන්න පුළුවන්. එතකොට ආත්ම දෘෂ්ටිය දුරු වෙන්න මේ නාම රූප දෙක පිළිබඳ අවබෝධය හේතු වෙනවා. ඒකයි සඳහන් කරන්නේ සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිද්දින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා යනුවෙන් මේ සියලු ධර්ම අනාත්ම වශයෙන් මනාලුවලින් දකිනවා නම් ඒකම මේ සසර දුක ගැන කලකිරෙන්න හේතුවක් වෙනවා, මාර්ගයක් වෙනවා, ඒකම නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න ප්‍රතිපදා වෙනවායි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඔන්න ඔය කාරණේ ගැන. ඊළඟට සඳහන් කරනවා කුමක්ද භාගතුන් වහන්සේ ඒ ප්‍රශ්නයට, කියන්නේ දෙවෙනි ප්‍රශ්නෙට දෙක නම් කුමක්ද කියලා අහුවාම නාම රූපයි කියාපේ පිළිතුර බාරගෙන නැවතත් ප්‍රශ්නයක් ඇහුවේ මොකක්ද තීනි නාම පිළිතුරේ කියලා, කියන්නේ කුමක්ද මේ බුද්ධ ශාසනයේ. ඒකට සෝපාක ස්වාමීන් වහන්සේ දීපු පිළිතුර තමයි මොකක්ද තිස්සෝ වේදනා. මේ බුද්ධ ශාසනය තුන නම් කුමක්ද කියලා ඇහුවාම තව පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කල්පනා කරලා පිළිතුරු දුන්නා තිස්සෝ වේදනා, ත්‍රිවිධ වේදනා, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ත්‍රිවිධ වේදනා කියලා පිළිතුරු දුන්නා. ඉතින් ඇයි මේ ත්‍රිවිධ වේදනා මෙච්චර වැදගත් වෙන්නේ? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ත්‍රිවිධ වේදනා ඇයි මේ බුද්ධ ශාසනයේ මෙච්චර වැදගත් වෙන්නේ? ඒක හරි. තවකත් වෙනව නිසා සසර ගමන දික් වෙනවා. ඒ මොකද? කොහොමද කියලා අපිට ටිකක් පැහැදිලි කරන්න බලන්න කොහොමද? කියන කතාව යම් කිසි තියෙනවා ගතියුත්තක්. ඒ කියන්නේ දැන් මෙහෙමනේ භාග්‍යතුන් වහන්සේ වදාලා ධර්මය අවබෝධ නොකළ කෙනෙකුට නැත්නම් අයෝනිසෝ මානසිකාරයෙන් ඉන්න කෙනෙකුට රාගානුසය නැහැ. සැප වේදනාව නිසා රාගානුසය ඇති වෙනවා. ඒ සැප වේදනාවක් ලබනකොට ඒ ගැන අපි නුවණින් කටයුතු කළේ නැත්නම් ඒ සැප වේදනාවත් අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ නිරන්තරයෙන් වෙනස් වෙන ධර්මයක් හැටියට දැක්කේ නැත්නම් සැප වේදනාව නිසා රාගානුසය ඇති වෙනවා. ඒ රාගානුසය සසර දික් වෙන්න හේතු වෙනවා. ඊළඟට අපි හිතමුකෝ මොකක් හරි දුක් වේදනාවක් ඇති වෙනවා, පහසුවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාව නිසා යෝනිසාවුන මනසිකාරය ඇති වුණොත් පටිඝානුසය ගැටීම ඇති වෙන්න පුළුවන්. ඒකත් සසර දෙකට සසර දීර්ඝ වෙන්න හේතු වෙනවා. එහෙමත් නැත්නම් මධ්‍යස්ථ වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒ මධ්‍යස්ථ වේදනාව පිළිබඳවත් යථා ස්වභාවය අවබෝධ නොකළොත් අවිජ්ජානුසය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. අන්න රාග ද්වේෂ මෝහ තව තව වැඩෙන්න මුල් බැස ගන්න හේතු වෙනවා. මොකක්ද මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තුන? ඒ කියන්නේ ඒ පිළිබඳ අවබෝධයෙන් නොඉඳීම. කියන්නේ ඒක නිසා මේ ත්‍රිවිධ වේදනා පිළිබඳ අවබෝධ කරගත්තොත් ඒකම සසර දුකින් මිදෙන්න හේතු වෙනවා, කාරණයක් වෙනවා. අන්න ඒක නිසා මේ සැප දුක් උපේක්ෂා වේදනා මේ බුද්ධ ශාසනයේ වැදගත් කාරණයක් වෙනවා. තුනේ කියලා කිව්වහම ඒ කාරණා තුන සැප දුක් උපේක්ෂා වේදනා පිළිබඳ ඇති කරගන්න අවබෝධය සසර දුකින් මිදෙන්න ඉතාම වැදගත් කාරණයක් වෙනවා. යංකේංච වේදිතං සම්බන්තං දුක්ඛස්මින්ති වදාමි කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යම්කිසි යමක් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිය යුතු යමක් වේනම් මේ සියල්ල දුකට ඇතුළත් වෙනවා කියලා තවදුරටත් පැහැදිලි කළා. යෝ සුඛං දුක්ඛතෝ ධාක්ඛං දුක්ඛමද්ධක්ඛ සල්ලතෝ අදුක්ඛම සුඛං සන්තං අධක්ඛං නං අනිච්ඡතෝ. කියන්නේ සැප වේදනාව ගැන දැනගන්නත් ඕන, දැකිය යුත්තේ දුකක් හැටියටයි. සැප වේදනාව දුකක් හැටියටත්, දුක් වේදනාව උලක් හැටියටත්, මධ්‍යස්ථ වේදනාව අනිත්‍ය වශයෙන් දකින්නේ කියලා භාගිතුන් වහන්සේ පදාල දේශනාවක් කියනවා. ඒ සැප වේදනාව දුකක් හැටියට දැකිය යුත්තේ සැප වේදනාවක් වෙනස් වීම දුකයි. කියන්නේ අපි කැමති වෙන්නේ සැප වේදනාව දිගටම පවත්ව ගන්නනේ. නමුත් සැප වේදනාව අපට ඕන විදිහට දිගටම පවතින්නේ නැහැ. සැප වේදනාවක් යම් කිසි දවසක යම් කිසි අවස්ථාවක වෙනස් වෙච්චාම ඒක දුකක් වෙනවා. දුක් වේදනාව උලක් වශයෙන් දකින්න කියන්නේ දුක් වේදනාව අපට ප්‍රිය නැහැ, අප්‍රියයි නේ. ඒක වෙහෙසකරයි, පීඩාකාරී. ඒක නිසා ඒක උලක් හැටියට දකින්නේ කියන්නේ අදුක්කම සුඛ වේදනාව, මධ්‍යස්ථ වේදනාව. ඒක ඉතින් අමුතු සැපයක්වත් දුකක්වත් කියන දෙයක් නැති වුණාට ඒකත් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. නැත්නම් එතනත් මුලාව ඇති වෙනවා. අන්න ඒක නිසා සැප වේදනාව දුකක් හැටියටත්, දුක් වේදනාව මුලක් හැටියටත්, මධ්‍යස්ථ වේදනාව අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. අන්න ඒ නිසා මේ සැප දුක් උපේක්ෂා වේදනාව පිළිබඳ ඇති කරගන්න අවබෝධයම මේ විදිහට සංසාරික දුකින් මිදීම සඳහා ප්‍රත්‍ය වෙනවා. නැත්නම් මේ සියලුම වේදනා එක්කොට අරගෙන සියල්ලම දුකයි කියලා දකින්නත් පුළුවන්. ඒකයි කලින් වදාළ යං කිංචි වේදිත සබ්බන්තං දුක්ඛස්මින් විදීත යමක් කියලා මේ සියල්ලම දුකයි කියලා අවබෝධ කරගන්න. කියන්නේ එතකොට සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනෙ බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියන ලද ආකාරයට සියලු සංස්කාර දුකේ කියලා ඇති හැටියේ මනානුවණින් අවබෝධ කරගනිතොත් ඒකම මේ සියලු දුක් කෙරෙහි, සසර දුක් කෙරෙහි කලකිරීම පිණිස හේතු වෙන නිදර්ශනා මාර්ගය වෙනවායි කියලා භාගතුන් වහන්සේ වදාලා. ඊළඟට ඒ පිළිතුරත් බාරගෙන භාගතුන් වහන්සේ නැවතත් විමසා වදාලා චත්තාරි නාමකින් මේ බුද්ධ ශාසනයේ හතර කියන්නේ කුමක්ද? අන්න හරි. මේක ප්‍රධානයිනේ. තවත් හතර වශයෙන් දැක්වෙයි කාරණා තියෙනවා. දැන් සතර සතිපට්ඨානෙ දක්වන්නත් පුළුවන් නේද? ඒ වගේ හතර වගේ හතර වශයෙන් දැක්වෙයි තවත් කාරණා තියෙනවා. දැන් ආහාර හතරක් නැවත මෙතෙන්ට ගේන්න පුළුවන්. නමුත් මෙහිදී සෝපාක ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නේ චත්තාරි අරිය සත්‍යාන කියලා. මේ බුද්ධ ශාසනයේ හතර වශයෙන් ඉතා වැදගත් වෙන කාරණේ තමයි චතුරාරි සත්‍ය ධර්මය. මොකද මේ ආරි සත්‍ය හතර තාම වැදගත් වෙන්නේ. මේ ආරි සත්‍ය හතර අවබෝධ නොකිරීම නිසා තමයි අපි සෑම දිනාට මෙහෙමන කාලයක් භව තණ්හාව සිඳින්න බැරි වුනේ නේ. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් මේ ආරි සත්‍ය හතර අවබෝධ කිරීමෙන් භව තණ්හාව සිඳගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා, ඒ වගේම අනෙක් සත්වයන්ගේ භව තණ්හාව සිඳලමින් සසර දුකින් මිදීම සඳහා මේ ආරි සත්‍ය දේශනා කළා. ඉතින් මේ ආරි සත්‍ය හතර අවබෝධ කරගන්නා කෙනෙක් සතර මාර්ග සතර ඵලයන්ට පත් වෙමින් ආර්යයන් වහන්සේ ළමක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා මේ ධර්ම හතරට ආරි සත්‍යය කියලා කියනවා. මේ භව තෘෂ්ණාව සිඳලාන්ට උපකාරී වෙන නිසා මේ ආරි සත්‍ය හතර මේ බුද්ධ ශාසනය ඉතාම වැදගත් වෙනවා. කර්ම හතරකින් යුක්ත කාරණේ හැටියට භාගතුන් වහන්සේ ඒ පිළිතුරත් බාරගෙන නැවතත් ප්‍රශ්නයක් විමසා වදාලා පංච නාමක මේ බුද්ධ ශාසනයේ පහ හැටියට කිව යුත්තේ කුමක්ද කියලා. ඔව්, අන්නහරි. පංච උපාදානස්කන්ධිනේ සෝපාක ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. පංච නාමකින් කියලා පංච උපාදානස්කන්ධා කියලා උපාදානස්කන්ධ පහ තමයි පහ හැටියට සඳහන් කළේ කියන එක. අතින් මොකද මේ පංච උපාදානස්කන්ධය වැදගත් වෙන්නේ මේ කාරණේ සම්බන්ධයෙන්? පංච උපාදානස්කන්ධය දුක. අන්න හරි, මේ දුක පවතින පංච උපාදානස්කන්ධය නිසායි. හරි, ඒක තමයි කාරණේ. ඉතින් දැන් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට අවබෝධ නොකරගත්ත නිසා තමයි සත්‍යයට සංසාරෙහි සැරිසරන්න වෙලා තියෙන්නේ. කියන්නේ ඒක නිසා මේ පංච උපාදානස්කන්ධය ඇතිව නැතිව යන ධර්මයක් ඇති නිරන්තරයෙන් දකින්න ඕන. අන්න ඒකයි මේ පංච උපාදානස්කන්ධය වැදගත් වෙන්නේ. එත්තච පංචස්කන්ධේ උදයබ්බේ වශයෙන් සම්මසන්තෝ විපස්සනාමතං ලද්ධා අනුපුබ්බේන නිබ්බානමතං සච්චිකරොන්ති කියලා මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම වශයෙන් සමුදේ වය වශයෙන් ඊදර්ශනානුවණින් සම්මර්ෂණය කරනකොට ඒ යෝගාවචරයාට මාර්ගඵල ලබාගෙන නිර්වාණ ශාන්තියට පත් වෙන්න පුළුවන් කියලා ගාථාවිනොත් දක්වනවා. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබතේ පීති පාමෝජ්ජං අමතං තං විජානතං යනුවෙන් මේ පංච උපාදානස්කන්ධය නිරන්තරයෙන් ඇතිව නැති යන ධර්මතාවක් වශයෙන් නුවණින් සම්මර්ෂණය කරන යෝගාවචරයාට ඒ විදර්ශනා මුල් කරගෙන පීතිය ප්‍රමෝදය හට ගන්නවා. ඒ තුළින්ම ඒ අමෘත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. භාගතුන් වහන්සේ ඒ පිළිතුරත් බාරගෙන ඊළඟට තවත් ප්‍රශ්නයක් ඇහුවේ මොකද්ද? ච නාමකින් මේ බුද්ධ ශාසනයේ 6 වශයෙන් කිය යුත්තේ කුමක් ගැනදයි කියලා. සෝපාක ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ඔව්. සේ අධ්‍යාත්මිකානි ආයතනානි කියලා 6 වශයෙන් වැදගත් වෙන්නේ කුමක්ද? ආධ්‍යාත්මික ආයතන 6යි කියලා. මොකද මේ ආධ්‍යාත්මික ආයතන 6 වැදගත් වෙන්නේ? ඔව්. ඔව්, ඒක තමයි. දුක පවත්වාගෙන යන්නේ මේ ආයතන 6 මුල් කරගෙන. පංචස්කන්ධේ සංඛ්‍යාත දුක පවත්වාගෙන යන්නේ ආයතන 6 මුල් කරගෙන. අන්න ඒක නිසා තමයි ඒ 6 මොකක්ද කියලා අහුවාම ආධ්‍යාත්මික ආයතන 6 කියන පිළිතුර වැදගත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් දේශනා කළා තියෙනවා. සුඤ්ඤෝ ගාමෝති කෝ භික්ඛවේ චන්නේතං අධ්‍යාත්තිකානං ආයතනානං අධිවචන. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 ගැන කියුවේ. ඒක ගැන සඳහන් කරනවා, ආයතනෝ ආයස්සවා තරණතෝ ආයතස්සවා සංසාර දුක්ඛස්ස නයනතෝ. අනිතින් මේ සත්වයන් මේ දීර්ඝ සංසාරයට ඇදදාන්නේ, සංසාර දුකට ඇදදාන්නේ මේ ආයතන 6 විසින්. ආයතන 6 මුල් කරගෙන ඒ නිසා සංසාර දුකට පමුණුවන නිසා ආයතන කියලා කියන. සසර දුක හදා දෙන නිසා සත්‍යයෙන්ට ආයතන කියලා කියනවා. ඒකේ මේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ආයතන හයටයි කියේ. ඔන්නෝකයි ආධ්‍යාත්මික ආයතන හය කියලා කියුවේ. මේ සුඛෝ භික්ඛවේ චසුදම්මේ සුභික්ඛෝ සම්මා නිබ්බින්දමානෝ දුක්ඛාසන්ත කරෝ හෝති කියන මේ විදිහට මේ ඇසකනනාසේ දිව ශරීරේ මනස කියන ආයතන හය කෙරෙහි කලකිරීම නිසා මේ සියලු දුක් කෙලවර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් භාගිතුන් වහන්සේ මේ ආයතන හය ඇසකනනාසේ දිව ශරීරේ මනස කියන ආයතන හය හිස්සෝ ගමක් හැටියට වදාල්ලා තියෙනවා. ආසීසෝපම සූත්‍රයේදී හිසු ගමක කියලා වදාළ කුමාරකෙන් වදාළේ දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. පොරු කට්ටියක් ගමක් පැහැර ගන්න කියලා ගමකට යනවා. බලනකොට ඒ ගම මිනිස්සු අත්හැරලා දාලා ගිය ගමක්. මේ මිනිස්සු වටන කියන බඩු ටික අරගෙන යන්න ඕන බඩු ටික අරගෙන ගිහිල්ලා. ඉතින් මේ හොරු ගම්පහරන හොරු ගමට පැනලා ගෙවල් දොරවල් කඩලා ඇරලා බලනවා කවුරුවත් නැහැ පාළුවට ගිහිල්ලා. ඊළඟට ওই ඉතුරු වෙලා මිනිස්සු දාලා ගෙවලම් මුට්ටි ඇරලා බලනවා කන්නවත් දෙයක් නැහැ කොහොම පාළුවට ගින් හිස් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ මේ හැකරනාසයේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හය ආයතන හය ගත්තාම ඒ සාර වශයෙන් දකින්න දෙයක් නැහැ. ඉතින් ඕනින් දැන් බලන කෙනෙකුට දැන් මුල හිටම් අරගෙන බැලුවොත් මේ ඔක්කොම ඉතින් හේතුප්‍රත්‍යයන් නිසා පවතින්නේ නාම රූප දෙකක්. ඊළඟට මේ ත්‍රිවිධ වේදනාවන් නිසා මේ සංසාරික දුක ඇති කරන පැවැත්මක් ස්කන්ධ පංචකයක් ආයතන හයක් යනාදි වශයෙන් කියලා මේක බලාගෙන යනකොට නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් සාර වශයෙන් ගන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා නුවණින් බලන කෙනෙකුට මේ හැකනනාසයේ දිව ශරීරයේ මනස හිස් වශයෙන් වැඩකට නැති දෙයක් වශයෙන් අසාර වශයෙන් පේනවා. ඒක ගැන සඳහන් කරන යතහා බුබුල කං පස්සේ යතහා පස්සේ මරීචිකං ඒවං ලෝකං අවේඛන්තං මච්චු රාජාන පස්සති යනුවෙන් මේ පැවැත්ම දිය බුලක් වගේ මිරිඟුවක් වගේ කියලා දකිනවනම් අන්න එහෙම නුවණින් දකින විදර්ශනා නුවණින් දකින ශ්‍රාවකයා මේ මරණය නම් වූ මාරයාට දැක ගන්න ලැබෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. කියන්නේ වගේ මේ අසකනනාසයේ දිය ශරීරයේ මනස මේ හිස්සු ඒ වගේම සාර වශයෙන් ගත යුතු පැවැත්මක් නොවේ කියලා අවබෝධ කර ගැනීම මේ සසර දුකෙන් මිදීම සඳහා හේතු වෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ කාරණයත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් යම් මේක නිසා දැන් බලන්න අපි අපිට මේ ප්‍රශ්න ටිකයි පිළිතුරුයි බොහොම සරල කියන්නේ ගණන් හදා ගන්න පුළුවන් කාරණා වගේ කියලා තේරුණාට ඉතින් අපි හිර වෙලා ඉන්නේ මේ ප්‍රශ්න ටිකේමයිනේ. ඉතින් මේ පිළිබඳ අනුභවය නිසාම තමයි අපි සෑම දිනාටම මේ සසර පැවැත්ම දීර්ඝ වෙලා තියෙන්නේ. මේ මොකද්ද එක කියන්නේ මොකද්ද දෙක කියන්නේ මොකද්ද තුන කියන්නේ මොකද්ද කියලා හරි ආකාරව නොදන්නා සම නිසා. ඉතින් බලන්න මේකයි භාගතුන් වහන්සේ මේ ප්‍රශ්නෝත්තර උගන්වා තියෙන්නේ ඔන්න ඒ කාරණේ හින්දායි. ඉතින් භාගතුන් වහන්සේ මේ ආයතන හය ගැන වදාළ පිළිතුරක් බාර අරගෙන නැවතත් ප්‍රශ්නයක් විමසාව දාලා අසත්ත නාමකින් මේ බුද්ධ ශාසනයේ හත නම් කුමක්ද කියලා. ඔය මොකක්ද හත කියෙහි? අන්න හරි සත්ත බුද්ධාංගය. ස්වාමීන් වහන්සේ සෝපාක් ස්වාමීන් වහන්සේ තේ කාරණේ වටහාගෙන වදාලා සත්ත බොජ්ජංගා මේ බුද්ධ ශාසනයේ හත වශයෙන් වැදගත් වෙන්නේ කොමද්ද බෝධ්‍යාංග ධර්ම හතයි කියලා. මොකද බෝධ්‍යාංග ධර්ම හත ඉතාම වැදගත් වෙන්නේ. අන්නයි සංසාර දුකින් මිදෙන්න හේතු වෙන්නේ මේ බෝධ්‍යාංග ධර්ම හත නිසා. බෝධ්‍යාංග ධර්ම හත ඉතාම වැදගත් වෙනවා. සත්ත බොජ්ජංගේ භාවිත අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධති. අන්න මේ සත්ත බෝධ්‍යාංග වඩා වර්ධනය කළා තමයි අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්න ඒක නිසා හතනම් කුමක්ද කියලා වහම් බෝධ්‍යාංග ධර්ම හතේ කියන කාර්යය තාම වැදගත් වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ එතකොට සප්ත බෝධ්‍යාංග පිළිබඳ මේ පින්වතුන් අහලා දන්නවනේ මොනවද? සති සම්බෝධ්‍යාංගේ, ධම්ම විචේ සම්බෝධ්‍යාංගේ, විරිය සම්බෝධ්‍යාංගේ, පීති සම්බෝධ්‍යාංගේ, පස්සද්ධි සම්බෝධ්‍යාංගේ, සමාධි සම්බෝධ්‍යාංගේ, උපේක්ඛා සම්බෝධ්‍යාංගේ කියලා මේ බෝධ්‍යාංග හත. සති සම්බෝධ්‍යාංගේ කියලා කියමු සතර සතිපට්ඨාන. ධම්ම විචේ සම්බෝධ්‍යාංගේ කියලා කිව්වහම ධර්මතා පිළිබඳ නුවණින් සැලකීම, විදර්ශනාවත් ඒකට ඇතුළත් වෙනවා. ප්‍රඥා චෛතසිකේ. ඊළඟට සතරාකාර වීරිය කියන්නේ හිතේ ඇති නොවෙච්ච ලාමක අකුසල ධර්ම ඇති නොවීම සඳහා, ඇති වෙච්ච අකුසල ධර්ම ප්‍රහාණය සඳහා කරන උත්සාහය. ඊළඟට හිතේ ඇති නොවෙච්ච කුසල ධර්ම ඇති කර ගැනීම සඳහා, ඇති කරගත් කුසල ධර්ම සම්පූර්ණ කර ගැනීම සඳහා ඇති කරගන්න උත්සාහය. යන්නේ වීරිය චෛතසිකය. ඊළඟට පීති, නිරාමිෂ ප්‍රීතිය, පස්සද්ධි සංසිඳීම, සමාධි, උපේක්ඛා කියන බෝධ්‍යාංග ධර්ම හත. ඒ බෝධ්‍යාංග ධර්ම හත සම්පූර්ණ වීමෙන් තමයි මාර්ග ඥාන, ඵල ඥාන ලබාගෙන නිර්වාණ සාත්‍යයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට භාගිතුන් වහන්සේ මේ පිළිතුරක් බාරගෙන තවත් ප්‍රශ්නයක් ඒව අට නාමකින් මේ බුද්ධ ශාසනයේ අට නම් කුමක්ද කියලා සෝපාක ස්වාමීන් වහන්සේ ඒ කාරණේ තේරුම් අරගෙන වදාලා, අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ, මේ බුද්ධ ශාසනයේ අට වශයෙන් වැදගත් වෙන කාරණේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තව වැදගත් වෙන්නේ වර්බෝධ්‍යාංග ධර්ම හත වගේ. කොද කියන්නේ සංසාරගත දුකින් මිදෙන්න, సంతానගත කෙලෙස් ප්‍රහාණය කරගන්න අපට උපකාරී වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සේයතාපි භික්ඛවේ සාලිසූකං වා යවසූකං වා සම්මා පනිහිතං හත්තේනවා පාදේනවා අක්කන්තං හත්තං වා පාදං වා චෙජ්ජති ලෝහිතං වා උපාදේශති ඨාරමේතං විජ්ජති තංකිස හේතු සම්මාපනිහිතත්තා භික්ඛවේ සූකස්ස ඒවමේව කෝ භික්ඛවේ සෝවත භික්ඛෝ සම්මාපනිහිතාය දිට්ඨියා සම්මාපනිහිතාය මග්ග භාවනාය අවිජ්ජං චෙජ්ජති විජ්ජං උපාදේශති නිබ්බානං සච්චිකරිසති इति ඨානමේතං විජ්ජති. අර රේත්‍යක් වාගේ එකක් උඩට තියෙන කොහේ හරි තියලා තිබුණොත් කවුරු හරි ඒක පෑගුවොත් මොකද වෙන්නේ? අර උල් ඇනිලා තුවාල වෙලා ලේනවනේ. ආන්නේ වගේ යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව සම්පූර්ණ කළොත් මොකක්ද වෙන්නේ? අවිද්‍යාව සිඳ දාලා විද්‍යාව උපදවාගෙන නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ වදාළා. එතකොට අවිද්‍යාව සිඳ දාලා නිර්වාණ ශාන්ති විද්‍යාව උපදවාගෙන නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න උපකාරී වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. භාගතුන් වහන්සේ ඒ පිළිතුරත් බාරගෙන ඊළඟට ඇහුවා නව නාමකේ. නවේ කියන්නේ කුමක්ද කියලා. නව සත්තාවාස, සත්තාවාස නවේ තමයි නවේ කියලා භාගිතුන් වහන්සේ ඒ පිමසපු ප්‍රශ්නයේ සෝපාක ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුර. නවාති ගණන පරිච්ඡේද සත්තාති ජීවිතේන්ද්‍රය පටිබද්දේ කන්දේ උපාදාය පඤ්ඤත්තා පානිනා පානිනෝ පඤ්ඤත්තාන්තිවා ආවාසාති ආවසන්ති හේතේ සෝසි ආවාසා. එතකොට මේ ගණන් වශයෙන් ගත්තොත් මේ සත්වයින්ගේ වාස භූමි වශයෙන් තියෙන නවයක් තියෙනවා. අන්න ඒව තමයි නව සත්තාවාස කියලා කියන්නේ. නවය කියන්නේ කුමක්ද කියලා අහුවාම පිළිතුරු දුන්නේ නව සත්තාවාස කියලායි. සත්තාවාස නවේ කියලායි. තේන්නේ සත්වයින්ගේ වාස භූමි වශයෙන් තියෙන නවදේරුම් භූමියෙන් තමයි මෙතන නවසත්තාවාසය කියලා කියන්නේ. කොහොමද මේක මේ නවදේරුම් වෙන්නේ කියන එකත් වටහා ගන්නට ඕන. භාගිතුන් වහන්සේ දේශනා කළා තියෙනවා සංචි සත්තා නානත්ත කාය නානත්ත සංඤිනෝ සයථාපි මනුස්සා ඒකච්ඡේච දේවා ඒකච්ඡේච විනිපාතික අයන් පටවෝ සත්තාවාසෝ. ඒ සත්තාවාස නවය අතරින් පළවෙනි එක මොකක්ද? අත්ති සත්තා නානත්ත කාය නානත්ත සංඤිනෝ ස්වරූපේනොත් සංඥාවසේනොත් වෙනස් වූ සත්‍යෝ ඉන්නවා. කොහොමද? ඇතැම් මිනිස්යෝ ඒ වගේම ඇතැම් ප්‍රේතයෝ ඒ වගේම ඇතැම් දෙවිවරු වාගේ කියලා උදාහරණ හැටියට දක්වනවා. නානත් කායාති වුත්තේ දැන් ස්වරූප වශයෙන් වෙනස්ය කියලා කිව්වහම ඒ ගැන දක්වනවා මේ නියුන් සහෝදරයෝ දෙන්නෙක් වුණත් යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්. දැන් සමහර ලාට ඒගොල්ලෝ ස්වරූප වශයෙන් එකක් වුණත් ඒ කියන්නේ බොහෝ වශයෙන් සමාන වුණත් ඇතැම් වෙලාවට ඒගොල්ලොන්ගේ ඉරියව් පැවැත්ම ගමන් කරන විලාසයෙන් විනහා වෙන කතා කරන ආදියෙන් වෙනස්කම් දකින්න ලැබෙනවා. අන්න ඒකයි නානත් කායා කියලා කියන්නේ. ඊළඟට තුන්දේවරු, කාමාවචර දේවරු, ඊළඟට ප්‍රේත පොට්ට ආසාදී ගත්තාමත් ඒගොල්ලොත් ඒ වගේ එක එක ආකාරයෙන් වෙනස්. ඒකයි නානත් කායා කියලා කියන්නේ. ස්වභාවය බාහිර ස්වરૂපයෙන් මේගොල්ලෝ වෙනස් වන නිසා මිනිස්සු බ්‍රහ්මය මේ ගණයට අයිති වෙන්නේ. බ්‍රහ්මය නානත් කාය නානත් සංඤේ කියන ගණයට බ්‍රහ්මය අයිති වෙන්නේ. මේකට අයිති වෙන්නේ ඔක්කොම මිනිස්සු, කාමාවචර දෙවිවරු, ප්‍රේත ආදී සත්වය තමයි මේකට අයිති වෙන්නේ. නානත් සංඤේ කියලා කියන්නේ ප්‍රතිසන්දි සංඥාවයි කියලා සඳහන් කරනවා. එතන ඒකයි එතන සංඥාව කියලා කියන්නේ. ප්‍රතිසන්දි සංඥාව වශයෙන් ඇතම් කෙනෙක් ත්‍රි හේතුකයි. ඇතම් කෙනෙක් දි හේතුකයි. ඇතම් කෙනෙක් අ හේතුකයි. අන්න ඒක නිසා ප්‍රතිසන්දි සංඥාවේ වශයෙන්ොත් මේගොල්ල වෙනස් වෙනවා. ඒකච්ඡේත දේවා කියලා කිව්වේ කාමාවචර දේවරු. ඊළඟට ඒගොල්ලන් ගැන සඳහන් කරනවා ඇතම් කෙනෙක් ඒ වර්ණයේ නිලට හුරුයි. එනි විෂ්ණු දෙවියන්ගේ වගේ ඇතන් කෙනෙකුට කහ පාට, ඇතන් කෙනෙකුට රතු පාට කතරගම දෙවියන්ට වගේ මේ අන්න ඒ වගේ ඒ දෙවිවරුන්ගේ නානා වර්ණ තියෙනවා කියනවා. ඊළඟට ඒ දෙවිවරු අතරත් ඉන්නවා ත්‍රි හේතුක සහ දි හේතුක අය. හැබැයි දෙවිවරු අතර අ හේතුක අය නැතයි කියලා කියනවා. ඒකච්ඡේච විනිපාතික. විනිපාතික කියලා මෙතන ගන්නෙ චතුවපාය විනිම්මුත්තා උත්තරමාතායක් කෙනි ප්‍රියංකර මාතා පුස්සමිත්තා ධම්මගුත්තා අයමාතික අනේච වේමානික පේත. ආන මෙතන වේ මොකද විනිපාතික නාමයෙන් අරන් තියෙන්නේ සතර අපායේ අය නෙමේ. මේ අර කාමකන්ත චාතු මහරාජිකේට අයිති සමහර අය ඉන්නවා නෙමේ. නැහැ, ඒගොල්ලොන්ට චාතුම් මහරාජික ප්‍රතිසන්දියේ තිබ්බට ස්වරූපයෙන් බොහෝම ස්වභාවයෙන් බොහෝම දුක්ඛිතයි. නිකම් ප්‍රේතයෝ වගේ තමයි ඒගොල්ලෝ. කියන්නේ කන්න නැහැ, ඉන්න තැනක් නැහැ, අන්න ඒ වගේ. ඒ අය උදාහරණ දක්වා තියෙන උත්තර මාතා යක්ෂණිය, ප්‍රියංකර මාතා, පුස්සමිත්තා, ධම්මගුත්තා කියන අන්න ඒගොල්ලෝ තමයි මේකෙදි අදහස් කරලා තියෙන්නේ. සමහර අය බොහොම කල්ුයි, සමහර අය නිකන් ගුරුපැහැයෙන් යුක්තයි, සමහර කෙට්ටුයි. එතකොට ඒගොල්ලෝ හරියට මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න දුප්පත් මිනිස්සු වගේ. චාතු මහරාජික ප්‍රතිසන්දියේ තිබ්බට ආනුභාව සම්පන්න දේවරු නෙමෙයි. සමහර කෙනෙක් කලවර පක්ෂයේ හිදුක් විඳිනවා, සමහර කෙනෙක් පුරපක්ෂයේ හිසපසේ ඉන්නවා. අන්න ඒ වගේ ඒගොල්ලොන්ගේ අර මේ දෙවරුන්ට වාගේ හොඳ සැපවත් බවක් නැහැ. එහෙමයි තමයි මෙතන විනිපාතික වශයෙන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම අර පළවෙනි සත්තාවාසයට අයිති අය. නානත් කාය නානත් සංඤේ කියන ඒ ගණයට අයිති අයයි. ඊළඟට කවුද විනිපාතිකා ඉන්න පුළුවන්. විනිපාතිකා ඉන්න පුළුවන්. ඉතින් අනිත් එක ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ওই පර්වත ගස් ආශ්‍රිතවත් ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒගොල්ලන්ට තව තින් සාදි ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට වාගේ සැප නැහැ. දැන් පියංකර මාතාද කොහෙදයි ධර්මය අවබෝධ කළේ ජේතවනාරාමයේ ආවට දාලා තියෙන කැලිකසල ගොඩවල් හොය හොයා ගියා කියනවනේ කන්න දෙයක් නැතු. අනේ වගේ. ඊළඟට දෙවෙනි කොටාසේ තමයි ඒකත් කාය ඒකත් සංඤ්ඤය කියලා කියන්නේ. ඒකත් කාය ඒකත් සංඤ්ඤය කියලා කියන්නේ කාටද? ඉස්සලකේ නානත් කාය නානත් සංඤ්ඤේනි දෙවෙනි කොටාසේ තමයි නානත් කාය ඒකත් සංඤ්ඤේ කියලා. නානත් කාය ඒකත් සංඤ්ඤේ. ඒට ඒගොල්ලන්ගේ ස්වરૂපය වෙනස් වෙනවා. පටිසන්ධි සංඥාව එකයි. ස්වરૂපය වෙනස් පටිසන්ධි සංඥාව එකයි. ඒ කොහොමයිද කියලා විස්තර දක්වනවා. ප්‍රථම ධානයෙන් පහළ වෙන බ්‍රහ්මයෝ වගේ කියනවා. ප්‍රථම ධානයෙන් පහළ වෙන බ්‍රහ්මයෝ ගැන සඳහන් කරනවා. තේ සබ්බේපි පඨම ධානයෙන් නිබ්බත්තා බ්‍රහ්ම පාරිසජ්ජාපන පරිත්තේන තේසං කප්පස්ස තතියෝ භාගෝ ආයු ප්‍රමාණ බ්‍රහ්ම පුරෝහිතා මජ්ජිමේන තේසං උපද්දකප්පෝ ආයු ප්‍රමාණ කායෝචනේසං විපාරිකතරු. එතකොට දැන් මේගොල්ලෝ ඔක්කොම ප්‍රථම ධානයෙන් පහළ වෙන බ්‍රහ්මයෝ වුණාට ඒගොල්ලෝන්ගේ ස්වરૂප වෙනස්. ස්වરૂප වෙනස් කියලා කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉන්න අයට කල්පයෙන් තුනෙන් එකයි අවශ්‍ය තියෙන්නේ. ඊළඟට බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්මතලයේ ඉන්න අයට කල්පයෙන් අඩක් අවශ්‍ය තියෙනවා. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉන්න බ්‍රහ්මයන්ට වඩා මේගොල්ලෝන්ගේ ශරීරය කියන්නේ රූපය ඊට වඩා ගොඩක් පැතිරිලා තියෙනවා. ඒ කියන්නේ ගොල්ලොන්ගේ රූප කිව්වට බොහොම සියු මාළෝක වාගේ රූප තියෙන්නේ ඇයිට. මහා බ්‍රහ්මයේ කියන බ්‍රහ්මතලයේ ඉන්න අය බොහොම උසස් ප්‍රථම ධ්‍යාන බ්‍රහ්මයන්ගේ උසස්ම කට්ටිය තමයි ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට කල්පයක් ආයුෂ තියෙනවා. ඒගොල්ලෝ අනිත් යට දෙකොට්ටාසයට වඩා බොහොම ප්‍රතිරුන් රූපයක් ඇතිව අනුභවයක් ඇතිව ඉන්න අය. ඉතින් මෙන්න මේ විදිහට අර ප්‍රථම ධ්‍යානයේ වශයෙන් එකම ප්‍රතිසන්ධි සංඥා වුණාට ඒගොල්ලොන්ගේ ස්වરૂප ආකාර තුනක් ආවිසත් තුන් විදිහක් වෙනවා. ඒක නිසා ඒගොල්ලොන්ට කියනවා නානත්තකාය ඒකාස සංඥාන්. එකම ප්‍රථම ධ්‍යාන ප්‍රතිසන්ධි සංඥාව තියෙන්නේ. හැබැයි ස්වરૂප වශයෙන් මේගොල්ලෝ වෙනස් වෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජී කියන යටම බ්‍රහ්මතලයේ පිරිසට වඩා ඊළඟට බ්‍රහ්ම පුරෝහිතය කියන දෙවෙනි පිරිස උසස්. ඒගොල්ලෝගේ අනුභවය වැඩි. ඒ පිරිසට වඩා උසස් මහා බ්‍රහ්මී කියන තලයේ ඉන්න බ්‍රහ්මයෝ. කොහොම ප්‍රතිසන්ධි වශයෙන් එකම සංඥාව නමුත් ස්වરૂප වශයෙන් වෙනස් වෙනවා. ඒ දෙවෙනි කොටාසෙ දෙවෙනි සත්ත්ව කොටාසෙ. තුන්වෙනි සත්ත්ව තලයේ තමයි ඒකත්කාය නානත් සංඤ්ඤේ කියන කොටාසෙ. ඒකත්කාය නානත් සංඤ්ඤේ. ඒකත් කාය කියලා කිව්වහම මේගොල්ලන්ගේ ස්වરૂපය එකයි. කියන්නේ සමාන විදිහක්. නානත් සංඤ්ඤේ පටිසන්ධි සංඥා වෙනස් වෙනවා. ඒ කොහොමද කියලා බලමු. මේක තවත් විස්තරයක් තියෙනවා. ඒ මොකද්ද? නානත් කාය ඒකත් සංඤ්ඤේ කියලා කිව්වහම සතර ආපායේ සත්‍යොත් ඒකටම ඇතුළත් වෙන්නේ කියලා. හරිද? ප්‍රථම ඥාන බ්‍රහ්ම යෝගාගේම සතර ආපායේ සත්‍යොත් ඒ ගණේටම ඇතුළත් වෙන්නේ කියලා. ඒ මොකද? ඒ උපෝදෙන් මේ සතර ආපායේ සත්‍යොත් බ්‍රහ්ම ලෝකේ වගේද? නෑ. අන්න හරි. පටිසන්ධි සංඥාවෙන් එකක්. ඒ මොකක්ද? සතර අපාය සත්වයන්ටත් පටිසන්ධි වශයෙන් ඉදිරිපත් වෙන්නේ අකුසල විපාක, උපේක්ඛා සහගත අකුසල විපාක සම්පීර්ණ චිත්තේ තමයි පටිසන්ධි විඥානයේ හැටියට එන්නේ. ඒකදී යතම් කෙනෙක් ප්‍රාණඝාත කර්මය නිසා වෙන්න පුළුවන්, සමහර කෙනෙක් අදත්තා දානේ හොරකම නිසා වෙන්න පුළුවන්, තවත් කෙනෙක් කාමයන් වර්ධවා හැසිරීම නිසා වෙන්න පුළුවන්. මේ විදිහට අකුසල කර්මය වෙනස් වෙනවා. නමුත් ඒකේ විපාක චිත්තේ එකම කාණ්ඩයකට යයිති වෙන්නේ. ඒකට කියනවා උපේකාසහගත අකුසල විපාක සම්පීර්ණ චිත්තේ කියලා. අන්න ඒක නිසා සතර අපායේම සත්‍යෝ අර පටිසන්ධි සංඥාවසේ එකම කාණ්ඩයකට ඇතුළත් වෙනවා. හැබැයි ඉතින් මේගොල්ලෝගේ ස්වરૂප නානා විදයි දැන් තිරිසන් සත්ව ගත්තාම දැන් මේක වගේ බලල් දෙන්නේ කොහා ගන්න අමාරුයි නේ. කවදේ කුරුල්ල දෙන්නේ කොහා ගන්න. කුරුල්ල නම් ගොඩක් වෙලාට එක වගේ දැලුවා. ඔව් තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ ශරීර ප්‍රමාණ ගත්තා එක එක පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් ප්‍රේතයෝ නිරේ සත්‍යෝ ඒගොල්ලොත් මේ එක එක ආකාරයි. කියන්නේ ඒක නිසා ඒ ඇයිද කියනවා නානත්තකාය ඒකත්ව සංඤ්ඤේ කියලා. අසුර ලෝකයේ සත්‍යයත් ඔන්න ඒ විදිහයි. මේ මෑතක බුදුසරණ පත්‍රයක මම දැක්ක මේ කෙනෙක් ලිපියක් දාලා තිබුණා මේ අසුර ලෝකයේ ගැන විස්තර ලියාපල කරනවා නම් හොඳයි කියලා. මොකද ඒක එක්කෙනා මේක ගැන පටලවල කියනවා යනාදි වශයෙන් කියලා. එතකොට මේ අසුරය කියන්නේ කොහොම වේද? මේ අසුරයොත් අසුරයෝ ගැනත් වර්ග කීපයක් ගැන සඳහන් වෙනවා. එක කොට්ටාසයක් තමයි දේවාසුර කියන ගැනීම. දේවාසුර කියලා කියන්නේ දැන් ඔය මොකද කියන්නේ සක්‍ර දේවේන්ද්‍රිය ප්‍රධාන පිරිසක් තාවතින්සේ පහළ වුණානේ. ඒගොල්ලෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ওই වේපචිත්තිය ආදී තවත් පිරිසක් හිටියා තාවතින්ස භවනේ පහළ වෙලා හිටපුවයි. නමුත් මේ මොකද කියන්නේ ඔය සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු පිරිස මේගොල්ලොන්ව ඒ තාවතින්ස භවනේ මේ මොකද කියන්නේ පල්ලෙහාට දැම්මනේ. එතකොට ඒගොල්ලොන්ට මේ ප්‍රතිසන්දි වශයෙන් තියෙන තාවතේක උප්පත්තියමයි අර තාම සක්‍රාදී දෙවරුන් විසින් මේගොල්ල දෙවරු නෙමෙයි කියලා සුරයෝ නෙමෙයි කියලා බැහැර කරපු නිසා ව්‍යවහාර වශයෙන් අසුරයි කියලා හඳුන්වනවා. හැබැයි අසුරයන් ගැන සඳහන් කරන මේගොල්ලෝ ඉතින් අර දිව්‍ය ලෝකේ මේ ප්‍රතිසන්දිය තිබ්බට මේගොල්ලෝ ධර්මය අවබෝධ කරන්න කැමති පිරිසක් නොවේ කියලා අන්නේ වෙනස තියෙනවා. ඉතින් මේගොල්ලොන්න දේවාසුර කියලා හඳුන්වනවා. අනික් අය තමයි මේ විනිපාතිකාසුර ගණයට අයිති වෙන්නේ. ඒගොල්ලෝ ප්‍රේතය වාගේ තමයි. හේමානිකාසුර, විනිපාතිකාසුර, ප්‍රේතාසුර කියලා හොමත් දක්වනවා. ප්‍රේතාසුරයෝ ඒ ප්‍රේතය වගේම තමයි. මේ ඒක නිසා අසුරය කියලා කිව්වත් ඒගොල්ලොත් බොහෝ සෙයින් මේ මෙතන සඳහන් කරන සතර අපායේ අසුරය ප්‍රේතය වාගේ තමයි. කන්න බොන්න නැතුව විශාල ශරීර ඇතුව ඉන්න අය. ඒගොල්ලෝ සතර අපාය සත්‍යෙත් නානත්තකාය ඒකත්ව සංඤ්ඤය. ඊළඟට අනිත් කොටාසේ කොහොමද කියන්නේ? ඒකත්වකාය නානත්ත සංඤ්ඤය. ඒකත්වකාය නානත්ත සංඤ්ඤය කියන කොටස ගැන සඳහන් වෙනවා. සේයතාපි දේවා සුභකින්හා. ඒකල්ල හතර වෙනි කොට්ටාසය කියලා කියනවා. තුන් වෙනි කොට්ටාසේ නානත්තකාය නෑ. නානත්තකාය නානත්ත සංඤ්ඤි, නානත්තකාය ඒකත්ත සංඤ්ඤි, ඒකත්තකාය නානත්ත සංඤ්ඤි. ඔව්. එතකොට ස්වરૂපයෙන් ඒකාකාරයි, ප්‍රතිසන්ධි සංඥාවෙන් වෙනස් වෙනවා. ඔව්. ඒගොල්ලෝ ගැන සඳහන් කළේ ආභස්සර දේවරු වගේ කියලා. මේගොල්ල තමයි තුන්වැනි කොට්ටාසේ ආභස්සර දේවරු වගේ කියලා. මේ ආභස්සර දේවරුන් ගැන සඳහන් කරනවා දණ්ඩෝක්කාය අච්චීවිය ඒතේසං ශරීරතෝ ආභා චිජ්ජිත්වා චිජ්ජිත්වා පතන්ති විසරති විසරති ආභස්රාණේ. ආභස්ර බ්‍රහ්මයන්ගේ ශරීර ආලෝකය මේ මොකද කියන්නේ ආලෝක පුඤ්ජ වශයෙන් මේ විසිරෙනවායි කියනවා. ඒක තමයි ආභස්රය කියලා කියන්නේ. ඒගොල්ලොන්ගෙන් කොටසක් ඉන්නවා විතර්කයේ නැති විචාරයේ පමණක් ඇති සමාධිය වඩලා බඹතලේ පහළ වෙච්ච. ඒගොල්ලොන්ගේ අර ප්‍රභාව අඩුයි කියලායි කියන්නේ. ආයුෂත් අඩුයි. කල්ප දෙකයි ආයුෂය. මධ්‍යම වාසයෙන් වඩලා පහළ වෙන අය අපමානාභ තලයේ පහළ වෙනවා. ඒගොල්ලොන්ට කල්ප හතරක් ආයුෂ තියෙනවා. උසස් වාසයෙන් වඩලා ආභස්සර තලයේහි පහළ වෙන. ඒගොල්ලොන්ට කල්ප 8ක් අවශ්‍ය තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ මේ ශරීර ආලෝකය එක විදිහයි. නමුත් ඇතම් කෙනෙකුගේ පටිසන්ධි සංඥාව වෙන්නේ අර අවිතක්ක විතර්කයේ නැති ਵਿਚාරයේ පමණක් ඇති සමාධිය. සමහරුන්ට විතක්ක ਵਿਚාර දෙකම නැති සමාධියයි. අන්නේ ඒ වශයෙන් තමයි වෙනස්කම තියෙන්නේ. ඇතම් කෙනෙක් ප්‍රතිසන්දිය ලබන්නේ විචාරකේ නැති විචාරයේ පමණක් ඇති සමාධියේ විපාකයක් වශයෙන්. සමහර කෙනෙක් හිතක් විචාර දෙකම සංසිඳුණු ဒုတိය ධ්‍යානයේ වශයෙන් ප්‍රතිසන්දිය ලබනවා. අන්න ඒක නිසා ඒගොල්ලෝගේ ප්‍රතිසන්දි සංඥා වෙනස් වෙනවා. ස්වરૂප එකයි. ඒකට ඒකත් කාය නානත් සංඥි. අනිත් කොට්ටාසේ තමයි හතරවෙනි කොට්ටාසේ ඒකත් කාය ඒකත් සංඥි. ඒගොල්ලෝ ස්වરૂපේනුයි ප්‍රතිසංදි සංඥාවෙනුයි කියන දෙආකාරයෙන්ම සමානයි කියලා කියනවා. එකම විදිහයි කියනවා. සුභකින්හ දෙවිවරු වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ සුභකින්හ බ්‍රහ්මතලේ බ්‍රාහ්මයෝ වගේ. සුභකින්හාති සුභේන වෝකින්නා විකින්නා සුභේන ශරීර ප්‍රභාවාන්තින ඒක ඝන. අන්න ඒගොල්ලොන්ගේ ශරීරෙ නිකන් ඒක ඝන ආලෝකයක් වාගේ පේන්නේ. ආභස්සර දේවරුන්ගේ වගේ ඒගොල්ලොන්ගේ අර ශරීර ආලෝකය විහිදෙන්නේ නැහැ කියලා කියනවා. එකම ආලෝක පුඤ්ජයක් වාගේ ඝන ආලෝක පුඤ්ජයක් වාගේ තමයි කියනවා පේන්නේ. ඒක නිසා ඒගොල්ලොන්ගේ ස්වરૂපයත් එක වගේයි. ඊළඟට චතුර්ථ ධ්‍යාන සංඥා වෙනොත් ඒගොල්ල එක වගේයි කියලා සඳහන් කරනවා. එතන චතුර්ථ ධ්‍යාන සංඥාව කියලා කිව්වේ පංචකණයි චතුර්ථ ධ්‍යාන සංඥාව. ඊළඟට වෙහෙත්ඵල කියන මේ පංචම ධ්‍යානික පිපාසයෙන් පහළ වෙන බ්‍රහ්මයොත් ඒ ගණේටමයි ඇතුළත් වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒකට චතුත්ථ පංචම ධ්‍යානික බ්‍රහ්මයෝ තමයි මේ ගණේට අයිති වෙන්නේ. ඒකට උන් හතර කොටාසියක් කියවුණානේ. ඊළඟට සුද්ධාවාස දේවරුත් යම් කිසි ක්‍රමයකින් මේ ගොඩටම ඇතුළත් කරන්න පුළුවන් කියලා දක්වනවා. ඒකිට විශේෂයෙන් සත්වතලයකට අයිති කියන දක්වීමකුත් නැහැ. නමුත් කොහාට හරි අයිති වෙන්න ඕනනේ. ඒක නිසා මේ ගොඩට ඇතුළත් කරන්න පුළුවන් කියලා මහා සීව ස්වාමින් වහන්සේ අදහසක් දක්වා තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් බැහැයි කියලා අට කතාවේ දක්වා තියෙනවා. ඊළඟට එතන හතරයිනේ ළඟට ඉන්නවා. ආකාසානංච ආයතන බ්‍රහ්මයෝ, විඤ්ඤාණංච ආයතන බ්‍රහ්මයෝ, ආකින්චඤ්ඤායතන බ්‍රහ්මයෝ, නේවසඤ්ඤා නාසඤ්ඤායතන බ්‍රහ්මයෝ. එතකොට කීයද? 8යි. අඩු කවුද එතකොට? අසඤ්ඤතලේ බ්‍රහ්මයෝ 9. හරි. ඔන්නම තමයි නවයක් වෙන්නේ. ඒ ඔකට ඔක්කොම මේ ප්‍රතිසන්දිතල සෑම එකකම ඉන්න සත්වයෝ අයිති වෙන. ඒ කියන්නේ සතර අපායයතන හතරයි, මනුෂ ලෝකයයි පහයි, ඊළඟට කාමාවචර දිව්‍ය ලෝක හයයි 11යි, බ්‍රහ්ම ලෝක 16යි 27යි, අරූප ලෝක හතරයි. ආන්න ප්‍රතිසන්දිතල තියෙනවානේ 31ක්. ඔය 31ේම ඉන්න අය තමයි දැන් ඔය කාණ්ඩ 9කට බෙදලා දැක්වේ. හරිද? ඒ ටික තමයි නව සත්තාවාස කියලා කියන්නේ. නානත් කාය නානත් සංඤේ නානත් කාය ඒකත් සංඤේ ඒකත් කාය නානත් සංඤේ ඒකත් කාය ඒකත් සංඤේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන උකට 8යි අසඤ්ඤතලයයි 9යි. අතින් දැන් මේ 9 වැදගත් වෙන්නේ මොකද්ද? 9 කියලා කියන්නේ කොහොමද කියලා මේ 9 වැදගත් වෙන්නේ මොකද? ඉතින් ප්‍රතිසන්දි වාසේනොත් අපිත් මෙච්චර කාලයක් මේ සංසාරේ සැරිසරා තියෙන්නේ ඔන්න ඔය ටික ඇතුලේ. ඉතින් අපිට කලකිරෙන්න තියෙන්නේ ඔන්න ඔය ටික ගැනයි. ඉතින් මේ ආත්ම භාවයන්ට ඇලීම නිසා තමයි අපි සෑම දෙනාටමත් තාම සංසාරයෙන් ගැලවිලක් නැත්තේ. ඉතින් ඒක නිසා මෙන්න මේ සත්‍යතල 9 කෙරෙහි කලකිරෙන්නට ඕන. ඒ පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. ඊළඟට මේ පිළිතුරත් බාරගත් බුදුරජාණන් වහන්සේ මොනවත් විමසාව දාලා දස නාමකේ 10 කියන්නේ මොකක්ද කියලා. ඔව් 10 වශයෙන් මොකක්ද ගන්න සුදුසු? 10 කියනකොට දස අකුසල කර්ම කියන්නත් පුළුවන් නේද? ඒ වගේ ගන්නත් පුළුවන්. නමුත් මෙහිදී විශේෂයක් තියෙනවා. දැන් සෝපාක ස්වාමින් වහන්සේට උණ වුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී තමන් වහන්සේගේ අරහත්වයත් ප්‍රකාශ කරන්න. ඉතින් ඒක නිසා සෝපාක ස්වාමින් වහන්සේ තෝරාගත්ත මෙන්න මේ පිළිතුර. මොකද්ද? දසහංගේහි සමන්නාගතු අරහාති වොච්චති. අංග 10කින් යුක්ත වෙන උත්තමයා රහතන් වහන්සේ නමක් කියලා පිළිතුරු දුන්නා. මොනවද අංග 10? වර්ණ යාළුවෙද්ද දන්නේ? කෑම දීලා යාළු වෙච්ච එක්කනේ. අංග 10කින් යුක්ත වෙන කෙනා රහතන් වහන්සේ නමක් කියලා. මොනවද අංග 10?
ආර්ය අෂ්ටාංගික මාර්ගය, විද්‍යා විමුක්ති.
අන්න හරි. හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි, ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකත් ආවහම 10යි. එතන විද්‍යා විමුක්ති නෙමෙයි ගන්නව, සම්මා ඥාන සම්මා විමුක්ති. සම්මා විමුක්ති කියලා කිව්වහම අරහත් ඵලයයි. සම්මා ඥාන කිව්වහම ප්‍රතිවේක්ෂා ඥාන ටික තියෙනවානේ. ලැබූ මාර්ගඵල නිර්වාණි ප්‍රහීන කෙලෙස් අප්‍රහීන කෙලෙස් යන සියල්ල ප්‍රතිවේක්ෂා කරන අන්නේ ඥාන ටික ගත්තහම සම්මා ඥාන. මෙන්න මේ අංග 10න් යුක්ත වෙන උතුමන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා ප්‍රකාශ කළා. ඉතින් එතකොට අර සෝපාග ස්වාමින් වහන්සේ තමන් ගැන අමුතුවෙන් කියන්නේ නැතුව දසවැනි කාරණයේ පිළිතුර වශයෙන් මෙන්න මේ අංග 10න් යුක්ත වෙන කෙනා රහතන් වහන්සේ නමක් කියලා තමන් වහන්සේ ගැනත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර හිටියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නවලට සෝපාග ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නේ. ඉතින් මේ පිළිතුරු වලින් සතුට වෙච්ච භාගිතුන් වහන්සේ සෝපාක ස්වාමින් වහන්සේගේ උපසම්පදාවත් අනුගමනවා දාලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න 10ක් පිළිතුරු 10ක් අපිත් දැනගන්නට ඕන, දැනගෙන ඒ කාරණා අපේ අවබෝධයේ පිණිස යොමු කරගන්නට ඕන. මොකද ඉතාම වැදගත් වෙන කාරණා. ඉතින් අපට ගණනින් සලකා ගන්න පුළුවන්, මතකෙන් තියා ගන්න පුළුවන්. නමුත් අපටත් අවබෝධ කරගන්න තියෙන අපිත් නොදන්නා ප්‍රශ්න සහ පිළිතුරු ටික තමයි මේ සඳහන් කරේ. දැන් මතකයි නේ අප ඔක්කොම ප්‍රශ්න ටික උත්තර ටිකයි නේ. එක නම් කුමක්ද කියලා හම් උත්තර දෙන්න ඕන. සියලු සත්‍යෝ ආහාරයෙන් නැත්නම් පත්‍යයෙන් ලැබෙන්නේ පවතින්නේ කියන. ඊළඟට දෙක නම් කුමක්ද කියලා අහුවාම නාම රූප දෙකයි. තුන නම් කුමක්ද කියලා අහුවාම සැප දුක් උපේක්ෂා කියන ත්‍රිවිධ වේදනා. හතර නම් කුමක්ද කියලා අහුවාම ආරි සත්‍ය හතර. පහ නම් කුමක්ද කියලා අහුවාම පංච උපාදාන ස්කන්ධය. හය නම් කුමක්ද කියලා අහුවාම ආධ්‍යාත්මික ආයතන හය කියන ඇස කන නාසය දිව ශරීරය මනස. හත නම් කුමක්ද කියලා අහුවාම සප්ත බෝධ්‍යාංග සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන හත. අට නම් කුමක්ද කියලා අහුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගය. නවය නම් කුමක්ද කියලා අහුවාම සත්තාවාස නවය. අනානත්ත කාය අනානත්ත සංඤේ නානත්ත කාය ඒකත්ත සංඤේ ඒකත්ත කාය අනානත්ත සංඤේ ඒකත්ත කාය ඒකත්ත සංඤේ ඊළඟට ආකාසානංජායතන විඤ්ඤාණංජායතන ආකින්චඤ්ඤායක මේව සංඥානාසඤ්ඤායතන අටයි අසඤ්ඤතලයයි නවයයි. ඊළඟට 10 කියන්නේ කුමක්ද කියලා අහුවාම අංග 10කින් යුක්ත උතුමන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා පිළිතුරු දුන්නා. අංග 10 කියලා කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8යි සම්මා ඥාන සම්මා විමුති 2යි අංග 10ක් වෙනවා. ඒක නිසා අපි බලමු අන්නේ කාරණා පිළිබඳ අපේ ශ්‍රුතමය ඥානය ඇති කර ගන්න ආසේම භාවනා ඥානයත් ඇති කරගෙන අර අංග 10 යම් කිසි ජීවිතයකදී සම්පූර්ණ කරගනිතොත් අපටත් පුළුවන්කම ලැබෙනවා සෝපාක මහ රහතන් වහන්සේට වගේ මේ සියලුම සංසාරික දුකින් අත මිදී උතුම් නිවන ශාන්තියටපත් වෙන්නට. ඉතින් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත් ආපුණ සම්පත්‍ය අපි සෑම දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු.